प्रदीप जन्म भूमि अंकदीप विजय भूमि अपे उदार मातृभूमि मातृभूमि
आईबोवान सैम पदादा दिनकम रात्रि अटाई पहालवट प्लैनेट एफएम 104.6 तरंग मालाव ओस्से गुवनी ओबत अपत हमुवन नवसिलांते ओकलैंड नुवर एक्सत श्रीलंका संगम अनुग्रहय इदिरिपत करन जन्मभूमि गुवनविदुलि वडसटहनट ओब सैमव सादरयेन पिलिगन्नवा पुरा होरावक दैनुम सह रसस्वादय अप ओब अतरट रगन एन्न सूदानम ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේ සිංහ.
නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රියේ ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනෙකම පිළිගන්නවා.
ආයිබෝන් හැම කෙනෙක්ටම ජීවිතය කියලා කියන්නේ කෙටි ගමන. ඒ ගමනේ අපි හැමෝම සිහින දකිනවා. සාර්ථක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියට යන්න අපි උත්සාහ කරනවා. නමුත් ඔබ දන්නවද සාර්ථකත්වය කියලා කියන්නේ කෙනෙක්ට තෑගි වශයෙන් ලැබෙන දෙයක් නෙවෙයි. එය ලැබෙන්නේ කැපකිරීම හරහා කියන එක. ඒ කියන්නේ අපි අත්හැරපු සැනසීම්, අපි ඉවසපු වේදනා, අපි ගත්ත අසීරු තීරණ ලෝකයේ බොහෝ විශිෂ්ට පුද්ගලයන් තමන්ගේ ජීවිතයේ අඳුරු කාලයත් පහු කරලා ඉදිරියට ගියා. ඉතින් අසාර්ථකත්වයන් ඔවුන්ව නතර කළේ නෑනේ. ඒව ඔවුන්ව ශක්තිමත් කරා. ඒ වගේ තමයි ඔබත් ශක්තිමත් වෙන්න ඕනේ. මේ පැය තුළ අපි අත්දැකීම් අසා ගන්නවා. අපි සිතන්න අවස්ථාවක් කරගන්නමු. අපි අපේ ජීවිතය නව කෝණයකින් බලන්න උත්සාහ කරමු. ඔබ දැන් ගමන් කරන තැන කුමක් වුණත්, ඔබ අද මුහුණ දෙන අභියෝග කුමක් වුණත් මතක තබා ගන්න. සාර්ථකත්වය කියලා කියන්නේ අවසානය නෙවෙයි. ඒ කැපකිරීම වලින් ගුණනගුණු නව ගමන. එහෙනම් පටන් ගමු අද දවසේ ජන්මභූමි.
Yeah.
වෛද්‍ය සාකච්ඡාවෙන් අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ ඉතාමත්ම වැදගත් කරුණක් පිළිබඳව. අපි ඉංග්‍රීසි ව්‍යවහාරයෙන් නම් ප්‍රෙෂර් කියලා කියනවා. ඉතින් ඒ කියන්නේ එක රුධිර පීඩනය පිළිබඳව. මං හිතන්නේ මේ පිළිබඳව අපි කතා බහ කරලා නැහැ. ඒ නිසා අපි හිතුවා අද දවසේදී මේ පිළිබඳව කතා බහ කරන්න ඕනි කියලා. මොකද මේ අධික රුධිර පීඩනය නිසා සමහර ලාවට කිසිම රෝග ලක්ෂණයක් නැතුව අපි දන්නේම නැතුව මේ විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ජීවිත අහිමි වෙන්නද පුළුවන්. ඉතින් ඒ නිසා අපි හිතුවා අද දවසේදී ජන්ම භූමි හරහා අති රුධිර පීඩනය පිළිබඳව කතා බහ කරන්න. ඉතින් අද අපේ වෛද්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ ඔටාහු වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂක රජිනි පදක්කම්ලාභී වෛද්‍ය අශෝක ඩයස්. ආයිබෝන් වෛද්‍යතුමනි, වෛද්‍යතුමනි, ඉතින් අපි අද වෛද්‍ය සාකච්ඡාවෙන් කතා බහ කරන්න සූදානම් වන්නේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. ඉතින් ඒ තමයි රුධිර පීඩනය. ඉතින් මුලින්ම වෛද්‍යතුමනි මාතෘකාවට ප්‍රවේශයක් දෙන්න අපි කතා කරමු. මේ රුධිර පීඩනය කියලා කියන්නේ මොකද්ද? අධික රුධිර පීඩනය කියලා කියන්නේ මොකද්ද කියන එක.
අයුබෝවන් නිරෝෂි, අද අපි කතා කරන්න යන්නේ බොහෝ වෙලාවලට අපි නොසලකා හරින, නමුත් අපේ ගෙවල් දරවල් ජීවිත පවුල් අහිමි කරලා කරන්න පුළුවන් රෝගයක් ගැන. ඒක තමයි මේ අධික රුධිර පීඩනය කියන්නේ. මේකේ බොහෝ වෙලාවට මේ රෝගේ ලක්ෂණයක් නැහැ. ඒක නිසා හුඟක් අය හිතනවා අපි ඉතින් කාල බීලා රසාවල් කරලා අපි වැඩ කරගෙන ඉන්නවා, අපිට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ඇතුලින් තමයි මේ හෘදය වස්තුව කියන මේ ඕගන් එක හෙමින් හෙමින් ඒ ඇතුලෙත් තැන්වලින් හානි වෙමින් පවතිනවා. ගොක්කය දන්නේ ස්ට්‍රෝකයක් හැදුනට පස්සේ තමයි තමන්ට බ්ලඩ් ප්‍රෙෂර් තිබුණා කියලා. එතකොට ඉතින් ප්‍රමාද වෙලා වැඩිනේ. ඒක නිසා මට ලෙඩක් නැහැ කියලා හිතන් ඉන්න එපා. ඒ කියන්නේ අපේ ජීවිතේ අපට වැඩි අපේ දරුවන්ට වටිනවනේ. දැන් නවසීලන්තේ ජනගහනයෙන් 4 තියෙනවා අධික රුධිර පීඩනය. ලංකාවේ ගත්තොත් 3 පමණ තියෙනවා අධික රුධිර පීඩනය. ඉතින් අපි බලමු දැන් මේ රෝගයෙන් අපි වැළකෙන හැටි. කොහොමද සරල ජීවන රටාවකින් අපේ හෘදය රැකගන්නේ කියලා. දැන් රුධිර පීඩනය කියන්නේ අපේ හෘදය රුධිරය පුරාම පොම්ප කරන වෙලාවේ ඒ නාලවලට පටවන බලය. ඒ බලය වැඩි වුණොත් තමයි අපි කියන්නේ ඒක අධික රුධිර පීඩනයක් තියෙනවා කියලා. දැන් අපි වතුර ටැංකියක් කරගමුකෝ. මේ වතුර ටැංකියේ තියෙන හුඟා කුස ස්ථානයක කියලා ඒකෙන් පල්ලෙහට ගේනවා පයිප්ප මගින් වතුර. ඒ අපි කුඩා පයිප්ප මල්පුලම් පරමයෙන් අඟල් දෙක අඟල් භාගය වගේ චූටියට හිංවෙ වෙනකොට අන්තිම හරියේදී ඒ ප්‍රෙෂර් එක පීඩනය පයිප්පල පීඩනය ගොඩක් වැඩි වෙනවා. ඒ පීඩනය වැඩි වෙනකොට ඒ පයිප් ඇතුලේ සීරීම් ඇති වෙන්න පුළුවන්, ලීක් වෙන්න පුළුවන්, කවදරි පුපුරන්නත් පුළුවන්. අන්න ඒ වගේ තමයි දැන් හાર્ට් එකෙන් බෙදා හරින ලේ අපේ එන්ඩෝගන්ස්, ඒ කියන්නේ අවසානය දක්වා යන අවසානයේදී තියෙන ඕගන්ස්, ඒ කියන්නේ කිඩ්නි එක, කියන්නේ බ්‍රේන් එක, ඇස්, ඒ කියන්නේ වකුගඩු, මොළය සහ ඇස් වලට තමයි අන්තිම අවසාන ඕගන් එක මේ බ්ලේ ගෙනියන. ඒ වගේ ඕගන් ඒවා. ඉතින් ඒවට ඇති වෙන ප්‍රෙෂර් එක නිසා ඒවා ඩැමේජ් වෙන්න පුළුවන්. ඒවයි පටකවලට හානි වෙන්න පුළුවන්. දැන් පොම්පේ වුණත් උනට රෙඩිය පරප්පටවල ගන්න කියලා පොම්පෙත් තින් පව වෙනකොට දිරලා යනවනේ, කැඩලා යනවා. ඒ වගේ හાર્ට් එකක් ෆේල් වෙන්න පුළුවන්. ඒකෝ තමයි හાર્ට් ෆේලිය කියලා කියන්නේ.
ඉතින් ගොඩක් වෙලාවට වෛද්‍යතුමනි මේ අධික රුධිර පීඩනය පිළිබඳව මනා දැනුමක් අපේ ජනතාවට නැහැ. ඉතින් ඒ පිළිබඳව අපි නිරන්තරයෙන් ඔවුන්ව දැනුවත් කරන්නට ඕනේ. මොකද මේ අධික රුධිර පීඩනය නිසා විශාල අනතුරක් අපේ ජීවිතයට වෙන්න පුළුවන්. ඉතින් අපි කතා කරමු මේ අධික රුධිර පීඩනය අනතුරුදායක වෙන්නේ කොහොමද කියන එක.
මම මේ ප්‍රශ්නෙට ඉස්සෙල්ලා පිළිතුරු දුන්නා. ඒ කියන්නේ අධික රුධිර පීඩනය නිසා හෘදයාබාධ හැදෙන්න පුළුවන්, ස්ට්‍රෝක් එකක් හැදෙන්න පුළුවන්, ඉතින් පැරලයිස් වෙන්න පුළුවන්, ඒ වගේම අර එන්ඩෝගන් ඩැමේජ් එක, අපි වකුගඩුවක් ක්‍රිය වෙන්න පුළුවන්, ඒ වගේම ඇස්නොපිනී යන්නත් පුළුවන්. මේවා ඉතින් හදිසි එකපාරට ගහෙන් ගෙඩි වගේ එන්නේ නැහැ. අවුරුදු ගානක් තිස්සේ හෙමින් හෙමින් ඇති වෙන හානි නිසා තමයි මේක එකපාරට හැදෙන්නේ.
වෛද්‍යතුමනි, මේ අධික රුධිර පීඩනය තියෙන කෙනෙක්ට හැම වෙලාවෙම රෝග ලක්ෂණ තියෙන්න පුළුවන්ද? සමහර වෙලාවට අපි අහලා තියෙන දෙයක් තමයි මේ අධික රුධිර පීඩනය තියෙන කෙනෙක්ට සමහර වෙලාවට රෝග ලක්ෂණ මතුවෙන්නේ නැහැ කියන එක. ඉතින් මේක ඉතාමත්ම භයානක කාරණාවක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ පිළිබඳව අපේ ජනතාව වැඩි දැනුවත් කරමු.
ලේ ගමන වැඩි කියන්නේ අධික රුධිර පීඩනයේදී ඇත්තටම කිසිම ලක්ෂණයක් නැහැ. දැන් හුස්ස රදය, හුස්ම ගැනීම අමාරුව, ඒ වගේ දේවල් එන්නේ ඊට ප්‍රමාද වෙලා. ඒ කියන්නේ ප්‍රෙෂර් එක ගොඩක් වැඩි වුණොතින්, බ්ලඩ් ප්‍රෙෂර් එක ගොඩක් වැඩි වුණොතින් ඒක මොළයට බලපාලා ලොකු ඔළුව කැක්කුමක් හැදෙනවා නම් ඒක හැදෙන ගොඩක් වෙලාවට හිස පිටිපස, හරියට හිසේ පිටිපස තමන්ට පොල්ලකින් කවුරුරේ ගැව්වා වගේ වේදනාවක් ඇති වෙනව නම් ඒක දරාගත නොහැකි නම් වහාම ඉමර්ජන්සි ඩිපාර්ට්මන්ට් එක යන්නම ඕන. මේක සාමාන්‍ය හිසරදයක් නෙමෙයි, ඉතා දරුණු, කෙනෙක් පොල්ලකින් ගැව්වා කියලා හිතන පුළුවන් තරමේ වේදනාවක්. හැබැයි හිස පිටිපස තමයි ඒක එන්නේ. ඒක කවුරුද මතක තියාගත විද්‍යාවක් නැත්නම් සාමාන්‍ය බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වුණා කියලා හිසරදයක් එහෙම ඇති වෙන්නේ නැහැ. ලොකු ඉතරදයක් තියෙන්නේ ලොකු එහෙම ගොඩක් වැඩි වුණාම තමයි.
වෛද්‍යතුමනි, මම දන්නවා ඊළඟට මං අහන්න යන ප්‍රශ්නය ඉතාමත්ම දීර්ඝ පිළිතුරක් ඔබට ලබා දෙන්න වෙයි කියන එක. නමුත් මේ පිළිබඳව අපි කතා බහ කරන්නටම අවශ්‍යයි. අධික රුධිර පීඩනය වළක්වා ගන්නේ කොහොමද කියන එක. මොකද මං හිතන්නේ ගෙදර ඉඳන්ම මේ දේවල් දැනුවත් වෙලා ඉන්න එක හොඳයි. ඉතින් ඒ නිසා අපේ ජන්මභූමි හරහා නිරන්තරයෙන්ම කරන දෙයක් තමයි අපේ ජනතාව දැනුවත් කරන එක. ඉතින් අපිට කියලා දෙන්න කොහොමද මේ අධික රුධිර පීඩනය වළක්වා ගන්න කියන එක.
දැන් තමයි මේ හරිම ඉතාමත්ම වැදගත්ම කොටස. ඒ කොහොමද මේක පාලනය කරන්න, බ්ලඩ් ප්‍රෙෂර් පාලනය කරන්න හැටි. ඉතින් මේ මගේ මේ සාකච්ඡාවේදී ඇත්තටම දැන් අපි අහලා තියෙනවනේ හාමුදුරුවන්ගේ බණාලේ හාමුදුරුවෝ බණ හරි ෂෝක්. මම හැමදාම අහනවා එහෙම කිව්වට අපි ඒවා පිළිපදින්න නැත්නම් වැඩක් නැහැනේ. අන්න ඒ වගේ තමයි මේ අපේ සාකච්ඡාවත්. ඉතින් මම මේක පාලනය, බ්ලඩ් ප්‍රෙෂර් පාලනය කරන හැටි මම කොටස් පහකට කියලා දෙනවා. අහනකම පොඩ්ඩක් ඒ ගැන හිතන්න. ඒ කියන්නේ පළවෙනි එක තමයි ආහාර. මේ කොහොමද අපි මේ ආහාරයෙන් මේක පාලනය කරන්නේ? ආහාරයෙන් පාලනය කරනවා කියන්නේ පළවෙනිම බනන ලුණු. අපි දවසකටම ගන්න ඕන ලුණු ප්‍රමාණය තේ හැඳි එකයි. මම ඔය ග්‍රෑම් මිලිග්‍රෑම් වලින් කියන්නේ නැහැ. අපි භාවිතා කරන්නේ තේ හැඳි වලින්. ඒක නිසා එක තේ හැඳක ප්‍රමාණය තමයි ලුණු අවශ්‍ය වෙන්නේ මුළු දවසටම. ඉතින් අපි බලනවා මේ ආහාර වලට ඇඩ් කරන ප්‍රමාණය. අපි සාමාන්‍ය වෙලත් බිස්කට්, සෝයි සෝස්, ඒතර ප්‍රොසස්ඩ් ආහාර, චිප්ස් ඒවා ගෙනුත් වැඩිපුර අපිට ලුණු ලැබෙනවා. ඒවා නිසාත් අපි පරිස්සම් වෙන්න ඕන. කොහොමද මේ අපි තේ හන්දකට මේක සීමා කරගන්නේ කියලා. ගන්න හැම කෑමකම බලන්නකෝ අර ලේබල් එක තියෙනවනේ ග්‍රෑම් 100ක සෝඩියම් කොච්චර තියෙනවද කියලා. අන්න ඒ ප්‍රමාණයෙන් අපිට දැනගන්න පුළුවන් අපි දවසකට කොච්චර ඒ ආහාර වලින් සෝල්ට් ලබා ගන්නවද කියලා. දැන් කොහොමද මේ ලුණු වලින් මේක වෙන්නේ? දැන් අපි දන්න ඉස්කෝලේ යන කාලේ අහලා තිනවා ඔස්මෝටික් ප්‍රෙෂර් කියලා. ඔස්මෝසිස් කියලා එකක්. ඒ කියන්නේ ඒ ලුණු තියෙනකොට අපේ ලේවල අපි ගත්ත ආහාර වලින් සෝඩියම් ක්ලෝරයිඩ් සෝඩියම් අපේ ආහාරෙ දිනකොට ලේවල තියෙනකොට ඒකට පිටින් වතුර උරා ගන්නවා. අර ඔස්මෝසිස් ක්‍රමයට වතුර උරා ගත්තාම ලේවල ප්‍රමාණය වැඩි වෙනවා. දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ වතුර ටැංකියේ වතුර ගොඩක් පිරුණාම ප්‍රෙෂර් එක වැඩි වෙනවානේ. ඒ වගේ තමයි මේකෙත් දැන් වතුර වැඩි වුණාම ලේවල අපේ බ්ලඩ් ප්‍රෙෂර් එක කෙරීම ඉහළ නගිනවා. එතකොට මේ බ්ලඩ් ප්‍රෙෂර් ස්ටිෆ් වෙනවා, තද වෙනවා, හයිය වෙනවා. ඒවයි තින ඇදෙන සුළු ස්වභාවය, ඉලාස්ටික් ගතිය, ඉලාස්ටිසිටි එක අඩු වෙනවා. ඒක නිසා මේකෙන් අපේ එන්ඩෝගන්ස් වල ඩැමේජ් වෙන බලනවා. එතකොට දැන් අපි සමහරු කියනවා මේ රොක් සෝල්ට් හරි හොඳයි, හිමාලයා සෝල්ට් එක උගක් හොඳයි වැරද්දක් නෑ. ඒක මිත්‍යාවක්. ඒ දෙකම එකයි. ඒව සාමාන්‍ය ලුණු වගේම තමයි. දැන් අනිත් එක තමයි තෙල් අඩු කරන්න කෑම වලට. කෑම වලට හොඳයි ඩීප් ෆ්‍රයි කෑම ගොඩක් අඩු කරන්න. මොකද තෙල් වර්ගයේ හොඳම තෙල් වර්ගය පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඒ වගේ ඩීප් ෆ්‍රයි කෑම කරනවා නම් එම ඔයිල් වර්ග අපිට යූස් කළ හොඳ වර්ගයකින් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට කොකොනට් මිල්ක් අපි දැන් අපි ලංකාවේ මිනිස්සු හරි කැමතිනේ කොකොනට් කිරි, පොල් කිරි පාවිච්චි කරන. ඒක ලිමිට් කරන්න, විශේෂයෙන් බ්ලඩ් ප්‍රෙෂර් වැඩි අයට, කොලෙස්ටරෝල් වැඩි අයට, ඩයබිටිස් වැඩි අයට, ඩයබිටිස් තියෙන අයට, නැත්නම් කිඩ්නි අමාරු තියෙන අයට ඒව ලිමිට් කරන්න. මම මේ කියන්නේ අවොයිඩ් කරන්න කියනෝ නෙමෙයි, ඒව ලිමිට් කරන්න. ඒ කියන්නේ ඒවයි තියෙන්නේ මේ සැචුරේටඩ් ෆැට්නේ, ඒකයි. ඒවෙන් එකපාරටම බීපී වැඩි වෙන්නේ නැහැ, කොලෙස්ටරෝල් වැඩි වෙන්නේ නැහැ. ඒ වුණාට කාලයක් තිස්සේ එක දිගට පාවිච්චි කරනකොට තමයි ඒවා වැඩි වෙන්න පටන් ගන්නෙ. දැන් අපේ පිඟානේ හරියට තියෙන්න ඕන භාගයක් තියෙන්න ඕන එළවලු, කාලක් තියෙන්න ඕන ප්‍රෝටීන්, අනිත් කාලා තමයි කාබෝහයිඩ්‍රේට්, ඒ කියන්නේ බත් වගේ, පාන් වගේ පිටි වලින් හදන ආහාර, කියන ආහාර ඉතිරි කාලේ තියෙන්න ඕනේ. දැන් අපි අහලා තියෙනවා නේද මෙඩිටරේනියන් ඩයට් කියලා එකක්. ඒ කියන්නේ මධ්‍යධරණී ආහාර රටාව, ඒ කියන්නේ ග්‍රීසිය, ඉතාලිය, ස්පාඤ්ඤ වගේ රටවල් ගන්න ආහාර රටාව. ඒක හුඟක් හොඳයි, අපිට ගැලපෙන ආහාර රටාවක් මේ හෘද රෝග, බ්ලඩ් ප්‍රෙෂර් ආයම කරගන්න. ඒ කියන්නේ එළවලු සහ පළතුරු වැඩිපුරම, බටර් කන්නේ නැතුව ඔලිව් තෙල්, අපි ඔයිල් තෙල්, ඔලිව් තෙල් පාවිච්චි කරනවා නම් හොඳයි. අනිත් හැම ඔයිල් එකටම වැඩිය. එතකොට මාළු, බෝංචි, පරිප්පු වගේ ප්‍රෝටීන් තියෙන ඒවා, ඒ කියන්නේ බ්‍රවුන් රයිස්, හෝල් මීල් බ්‍රෙඩ්, නට්ස් වල වර්ගම් හොඳයි, ආමන්ඩ්ස්, වල්නට්ස් වගේ ඒවා. රතු මස් කනෝ නම් රෙඩ් මීට් කියන්නේ ඉතාමත්ම අඩුවෙන්. සීනිත් ඉතින් පුළුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරන එක කොහොමත් හොඳයිනේ. ලුණුයි සීනි තමයි ගොක් අඩු කරන්න ඕන අපේ ආහාර වලින්. ඊළඟට අපි යනවා ව්‍යායාම ගැන. ව්‍යායාම හරිම වැදගත්. ඒ කියන්නේ සතියකට දවස් පහක්වත් මිනිත්තු 30 ගානේ වේගෙන් ඇවිදින්න පුළුවන් නම් ඒ ඇති. අපිට ජිම් යන්න ඕනේ ඔකට. වේගෙන් ඇවිදිනවා, නිකන් ඔය පාර දෙපැත්ත බලබලා මේ බෝඩ් බලබලා යනෝ නෙවෙයි, හයියෙන් ඇවිදින්න ඕනේ ඒකට. හાર્ට් රේට් එක යම් කිසි ප්‍රමාණයකට වැඩි වෙනකම්. එතකොට අපි කියන්නේ ඒක ඒරොබික් කියලා. ඒරොබික් එක්සර්සයිසස් තමයි හොඳ. ඒවට ඓසොමෙට්‍රික්, ඒ කියන්නේ මසල් ටයිට් කරන ඒවා, ඒ වගේ ව්‍යායාමත් හොඳයි. දැන් අපි අර කියන්නේ වෝල් සිට් කියලා කහලා තියෙනවානේ, වෝල් ස්කොට් නැත්නම් වෝල් සිට්. ඒ කියන්නේ හරියට පිටමං වාඩි පිට හේතු කරගන්නවා. මේ විත්තියකට පිට හේතු කරගෙන පුටුවක් තියෙනවා කියලා හිතන් පුටුව වගේ වාඩි වෙනවා. එතකොට අපි මසල්ස් ටයිට් කරනවා කකුල. ඒ මසල්ස් ටයිට් කරනකොට ඒකත් අර ඓසොමෙට්‍රික් එක්සර්සයිස් එක. ඒකත් හොඳයි. ඒරොබික් එක්සර්සයිස් තමයි ඇවිදිනව බයිසිකල් පදිනව වගේ දේවල්. එතකොට අනිත් එක අපි බරපාලනය කරගන්න එපයි. ඒක තමයි තුන්වෙනි කාරණාව. බරපාලනය කරගන්න ඒක අපි BMI කියලා කප් බලනවා. ඒක තමන්ගේ වෛද්‍යවරයා ගියාම ඒක BMI එක චෙක් කරලා කියයි කොහොමද කියලා. ඒක අපි පාලනය කරගන්න ඕන හරි තමන්ට ගැළපෙන උසට බර ගැළපෙන බර තමන්ගේ වේස්ට් එක කියන්නේ ඉන සයිස් එක අඩු කරගන්න ඕනේ. 5% 10% අතර බර අඩු කරගත්තොත් බ්ලඩ් ප්‍රෙෂර් ගොඩාක් අඩු වෙනවා. ඒක නිසා ව්‍යායාම වලින්දී ප්‍රපාලනය කර ගැනීමෙන් බීපී බ්ලඩ් ප්‍රෙෂර් වලට ගොඩක්ම හොඳයි. හතරවෙනි කාරණය කිව්වොතින් අපි දුම්පානය. දුම්පානය මත්තෙන් ගන්න යන ඉන්නවනම් ඉතින් ඒ කොහොමත් හොඳ නැහැනේ ඉතින්. ස්මෝකින් නම් නවත්තන්නම ඕන. හැබැයි ඇල්කොහොල් නම් ඉතින් මද පමණට සීමාවක් ඇතුව කතර කමක් නැහැ. ඒ සීමාවල් හරියටම තමාගේ වෛද්‍යවරයාගෙන් දැනගන්න පුළුවන්. කාල වේලාව මදි මට ඒ සම්පූර්ණ විස්තරයක් දෙන්න. අනිත් එක අපිට තියෙන බොහොම ලොකුම කාරණා තමයි මේ මානසික ආතතිය. සමහරු අහනවා මේකේ ස්ට්‍රෙස් එක තියෙනකොට බ්ලඩ් ප්‍රෙෂර් ස්ට්‍රෙස් එක තියෙනකොට බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. දැන් දිගු කාලීනව ස්ට්‍රෙස් එකක් තියෙනවා නම් ඒක ගැන ප්‍රතික්‍රියා කරන්න ඕන තමන්ගේ වෛද්‍යවරයාට කියන්න ඕන කියලා. ඒ සම්බන්ධව හෙල්ත් කෝච් කෙනෙක් හරි එහෙම නැත්නම් කවුන්සලින් හරි ලබා ගන්න ඕනේ. නැත්නම් අපි සාමාන්‍ය අපි දන්නවනේ හුස්ම ගැනීම වගේ ව්‍යායාම. ඒ කියන්නේ අපි භාවනාව, ආනාපාන සති භාවනාව, ඒක හිතාමත්ම වැදගත්. ඒක හොඳට ඉඳක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි තව ස්ට්‍රෙස් එක තව තවත් වැඩි වෙනවා. දැන් සමහරව එකපාරටම දුක ඇවිල්ලා කෙලින්ම ඇවිල්ලා බ්ලඩ් ප්‍රෙෂර් බලනකොට වැඩි. ඒ කියන්නේ ගොඩක් දුවගෙන ඇවිල්ලා මහන්සි වෙලා එකපාරට ආවොතින් ඒ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒක අයි පාරක් දෙතුන් පාරක් බලන්න ඕන බ්ලඩ් ප්‍රෙෂර් චෙක් කරලා.
වෛද්‍යතුමනි, අපි දැන් මේ අධික රුධිර පීඩනය තියෙනවා කියලා දැනගත්තයින් පස්සේ ඊළඟට එන පියවර තමයි බෙහෙත් ගැනීම. ඉතින් අපි කොහොමද මේක බෙහෙත් ගන්න ඕනේද? එහෙමත් නැත්නම් අපි මේ කරන ව්‍යායාම, කෑම පාලනය මේක අඩු කරගන්න පුළුවන්ද කියන එක අපි කතාබහ කරමු. ඒ වගේම තමයි තවත් විශේෂ කරුණාව තමයි මේ බෙහෙත් ගන්න පටන් ගත්තයින් පස්සේ මේක දිගටම ගන්න ඕනේද කියන එක ගොඩක් කලවට අපේ ජනතාව අහන දෙයක්. ඉතින් අපි ඒ පිළිබඳවත් කතා බහ කරමු.
මෙම බ්ලඩ් ප්‍රෙෂර් වලට, ඉගෙන හයිපර්ටෙන්ෂන් වලට බෙහෙත් අවශ්‍යද නැද්ද කියන එක තීරණය කරන්නේ තමන්ගේ වෛද්‍යවරයා තමයි. ඒ කියන්නේ සාමාන්‍ය බ්ලඩ් ප්‍රෙෂර් එක 120/80, 130/80 අවශ්‍ය නැහැ බෙහෙත් බොන්න. නමුත් 140/90 තියෙනවා නම් වෛද්‍යවරයා කියනවා බෙහෙත් ගන්න අවශ්‍ය වෙන්න පුළුවන්. මේ දෙතුන් පාරක් අපි මේක බලමු, නැත්නම් අපි දැම බෙහෙත් පටන් ගමු කියලා. ඒකත් ඩිපෙන්ඩ් වෙනවා මේ ඒ බ්ලඩ් ප්‍රෙෂර් ඇතුණු හේතුව. ඉතින් මම බ්ලඩ් ප්‍රෙෂර් ඇති වෙන හේතු කාරක මම මෙතනදී විස්තර කරන්න නැහැ. ඒක බොහොම දීර්ඝයි. ඒක සමාජයේ වෛද්‍යවරයෙක්ෙන් දැන කියා ගන්න පුළුවන්. නැත්නම් අපිට වෙනම සාකච්ඡාවක් කරන්න වෙනවා හේතු ගැන කතා කරන්න. ඉතින් 140/90 තියෙන කෙනෙකුට දියවැඩියාව තියෙනවා නම්, තවත් වෙන රෝග තියෙනවා නම් ඒකට අදාළ වෛද්‍යවරයා එළිදීම පටන් ගන්නවා බ්ලඩ් ප්‍රෙෂර් පෙති. බ්ලඩ් ප්‍රෙෂර් පෙති වර්ග කීපයක් තියෙනවා. ඒ වර්ග තමාට තියෙන අනිත් රෝග අනුව, තමන්ගේ වයස අනුව, ඒවා අනුව තමයි වෛද්‍යවරයා නියම කරන්නේ මොන වර්ගයේ බ්ලඩ් ප්‍රෙෂර් පෙත්තක්ද බොන්න ඕන කියලා. සමහර බ්ලඩ් ප්‍රෙෂර් බිව්වහම ඊට තවත් 2-3 පස්සේ බ්ලඩ් ටෙස්ට් එකක් කරලා බලන්න වෙනවා තමන්ගේ ක්‍රියටිනින් කිඩ්නි වලට ඒක බලපාන්නේ කොහොමද කියලා බලන්න. ඒක නිසා ඒවත් දැනුවත් විය යුතුයි. දැන් බ්ලඩ් ප්‍රෙෂර් බලන එක සමහරවල් වෛද්‍යවරයා ළඟට ගියාම එකපාරටම බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙන්න පුළුවන්. ඒකම සිද්ධ වෙනවා. ඉක්මනට දුවගෙන ගියොතින් වැඩක් කළා, මහන්සි වෙලා ඉඳලා ගියොතින් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අපි දෙතුන් පාරක් එක චෙක් කරලා බලනවා. අනිත් එක පළවෙනි පතාවට බ්ලඩ් ප්‍රෙෂර් බලන අයෙකුට වඩාත්ම හොඳයි අර මේ මර්කරි තියෙන මීටරක තියෙන පරණ කාලේ ඒකෙන් බලන නම් තමයි වඩාත්ම හොඳ. ඒ කියන්නේ අර ඔටෝමේටඩ් එක ඒ ඩිවයිස් එක ගොඩක් වෙලාවට පොඩි පොඩි වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා කැලිබ්‍රේට් කරන්න නැහැනේ ගෙදර ගිරාප දවසින්දම එහෙම තියනවා මිසක් දැන් අපේ සහයනවල නම් අපි හැම ඉන්ස්ට්‍රුමන්ට් එකක්ම හැම වසරකටම සරයක්ම කැලිබ්‍රේට් කරනවා. ඒවා නියමාකාරව තියනවාද කියලා ප්‍රශ්න එක මේ මනින්න. ගෙදර තියෙන කියන්නේ වෙන්නේ නැහැනේ. ඒ නිසා වඩාත් හොඳයි කැලිබ්‍රේට් කරපු අර මර්කරි තියෙන එකෙන් බලලා හරියටම නිගමනයට එනවනම් බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වුණා නම් වෛද්‍යවරයා නියම කරනවා එවලෙම පරීක්ෂණ ඔයක් කරන්න. ඒ කියන්නේ කිඩ්නි එක සම්බන්ධව කොලෙස්ටරෝල් සම්බන්ධව එහෙමත් නැත්නම් සැකයක් තුනොත් ECG එකක් ගන්න කියනවා. ඔය වගේ අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ අපේ ශ්‍රී ලාංකිකයන්ට අවුරුදු 30 ඕම් බ්ලඩ් ප්‍රෙෂර් හොඳයි. ඒ කියන්නේ අපේ ජාන අනුව ගොඩක් වෙලාවට අපිට කොලෙස්ටරෝල් වැඩි වෙලා තියෙන පුළුවන්. ඒක නිසා ඒක ඒ වයස දීපේක පැනලා තිබුණොත් හොඳයි. දැන් තමන් ගෙදර මම කියනවා තමන්ගේ ගෙදරදී බ්ලඩ් ප්‍රෙෂර් මීටරයක් අරගන්න කියලා. ගෙදර ගිහිල්ලා ඒකෙන් බලන්න කියලා. ඒ කියනකොට ඉතාමත්ම වැදගත් වෙනවා ඔය මයින හැටි. තමන් ටිකක් සංසුන් ඉන්න ඕන. හොඳට වාඩි වෙලා කකුල් දෙක බිම තියාගෙන ඍජුව වාඩිලා අතක් තියෙන්න ඕනේ. මොකක් හරි එක්කෝ පුටු ඇඳ උඩ හරි කොට්ටයක් උඩ හරි එහෙම තියෙන්න ඕන. කකුල් දෙක එක පිටේ දාගෙන ඉන්න බෑ. ඒ මනින පටිය කෆ් එක හදවත මට්ටමේම තියෙන්න ඕන. අර අතයි ඉන්ස්ට්‍රුමන්ට් ඔක්කොම එක පේලියට එක මට්ටමේ තියෙනවා වඩාත් හොඳයි. උදේට මිනුම ගන්නකොට නැගිට ගමන් බෙහෙත් බොන්න ඉස්සෙල්ලා ගන්න ඕන. හවස මිනුම නිදා ගන්න පෙර බෙහෙත් ගත්තට පස්සේ ගන්න ඕන. ඒක තමයි වඩාත් වැදගත් වෙන්නේ. නමුත් මේ පීඩනය වෙනස් වෙන්න පුළුවන් තමන් අසනීපයක් වුණොතින්, එහෙම නැත්නම් කැෆේන් තේ කොළ කෝපි වැඩිපුර බිවොතින්, දුම් පානය කරොතින්, හොඳට නිින්ද ගියේ නැත්නම් ගොඩක් ව්‍යායාම කරපු වෙලාවක නම් මේක හැබැයි එහෙම වෙලාවක බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙලා තියෙනවා නම් එතනින් සටහන් කරගන්න. මේක වෙන්නේ නැති මගේ බ්ලඩ් ප්‍රෙෂර් වැඩි වෙන හේතුව කියලා. ඒවා අරගෙන වෛද්‍යවරයාට ගිහින් පෙන්නන්න. සතියක් දෙකක් පමණ එක දිගට බලලා ගිහින් පෙන්නන්න. බ්ලඩ් ප්‍රෙෂර් කියන එක හැමදේම වෙනස් වෙන එකක් නේ. ඒක එක විදියකට අපිට අර මේ ක්‍රූස් කන්ට්‍රෝල් දාන්න පුළුවන් එකක් නෙවෙයිනේ. ඒක අපේ කරන ක්‍රියාකාරකම්, තමන්ගේ මානසික ආතතිය, තමන්ගේ උද්‍යෝගයේ වෙනත් දේවල් නිසා ඒක වෙනස් වෙනවා. ඉතින් බ්ලඩ් ප්‍රෙෂර් එක හැම තිස්සෙම එක විදියට තියෙනවා නම් තමයි නරක. ඒ කියන්නේ දැන් උදේ හවස රීඩින් එකේ දෙකේම 160, 110, 150, 90, 150 නිතරම එක විදියටම තියෙනවා නම් වෙනස් නොවි අන්න එතන ගැටලුවක් තියෙනවා. ඒ අයත් නම් බෙහෙත් වෛද්‍යවරයා වරින් වර එක බලලා බෙහෙත් අඩු වැඩි කරන්න ඔයා කරනවා දෙන උත්සාහ කරනවා. නම් බෙහෙත් ගන්න අය තමාරු වහන එකක් තමයි අපිට හැමදාම බොන්න වේදික. ඇත්ත වශයෙන්ම ගාක් වෙලාවට බොන්න වෙනවා. නමුත් අඩු වැඩි කරන්න පුළුවන් තමන්ගේ ප්‍රෙෂර් එක අනුව. ඒ බ්ලඩ් ප්‍රෙෂර් හැතුණු හේතු මතත් ඒක බලපාන.
වෛද්‍යතුමනි, මේ වෛද්‍ය සාකච්ඡාව අවසන් කිරීමට මත්තෙන් මම කැමති ඔබට අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් දෙන්න පුළුවන් අවසාන පණිවිඩය.
අවසාන වශයෙන් මම අද මේ කතාව නියම කරන්නේ මේ ගැන පොඩි තමන්ට උපදෙස් නවතවරක් මතක් කරන්න. දැන් මේ බ්ලඩ් ප්‍රෙෂර් කියන එක කිසිම ලක්ෂණයක් නැතුව අපේ ජීවිතවලට තර්ජනයක් ඇති වෙන්න පුළුවන් රෝගයක්. ඒක හොඳ පැත්ත තමයි මේක පාලනය කරන්න පුළුවන්. ඉතින් හැම මේක අපේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් අසනීපයක්. ඒ නිසා අපි මේක වළක්වන්න පුළුවන් තරම් උත්සාහ ගන්න ඕන. දැන් මම කිව්වනේ ලුණු අඩු කරන්න, මීට 30ක් දිනපත ඇවිදින්න, බර පාලනය කරන්න, ආතතිය ස්ට්‍රෙස් එක අඩු කරගන්න, බ්ලඩ් ප්‍රෙෂර් මානෙට ඔක්කොම කියලා දුන්නා. දැන් මේක හෘදය කියන එක අපේ මුළු ගෙදර තියෙන හදවත වගේ ඇත්තටම. ඒක නැවතුනොත් ඒකට වැරද්දක් වුණොත් ඒක මුළු ගෙදරටම බලපානවා. පිළිමි කෙනෙක් නම් තමන්ගේ බිරිඳට දරුවන්ට හැම දෙයකටම බලපානවා තමන්ගේ මේ අසනීප තත්ත්වය. අනිත් එක ඔබ ජීවත් වෙන්න ඕනේ ඔබ වෙනුවෙන් විතරක් නෙමෙයිනේ, ඔබේ දරු පවුල වෙනුවෙන්නේ. ඒක නිසා ඔවුන් ගැන හිතලා ඔබ ඔබේ එම රෝගී තත්ත්වය ගැන හිතලා වෛද්‍යවරයෙකුගේ උපදෙස් අරගෙන ප්‍රතිකාර අරගන්න. ඉතින් මේ වගේ මේ කතාවට දැන් පැය භාගයක් විතර ගියා. ඉතින් මේ උපදෙස් දෙන්න අමාරුයි ඔබගේ වෛද්‍යවරයා හම්බෙන්න ගියාම. ඔහුට තියෙන මීටර 10ක පමණ කාලයක් කතා කරන්න රෝගියත් එක්ක. ඒ නිසා උපදෙස් දිගට දෙන්න හරි අමාරුයි වෙනත් රෝගයක් ගැන කතා කරන නිසා. හැම සහායනයකම ඉන්නවා හෙල්ත් කෝච් කියලා කෙනෙක්. පුළුවන් නම් ඔබේ වෛද්‍යවරයා ලවා එම හෙල්ත් කෝච් හම්බෙන්න. එම හෙල්ත් කෝච් ඔබට කියලා දෙවි මේ සියලුම විස්තර ටික. බොහොම ස්තුති ඔබ තමට සෞඛ්‍ය සම්පන්න දීර්ඝ ආයුෂයක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
එහෙනම් අද අප සමග එක්වමින් වටිනා වෛද්‍ය උපදෙස් ලබා දුන් ගරු වෛද්‍යතුමාට අපගේ ස්තුතිය පුද කරනවා. ඉතින් මේ සංවාදය මෙතනින් අවසන් කරමින් ඊළඟට ඔබට ඇසීමට ලැබෙන්නේ වෛද්‍යතුමාගේ විශේෂ ඉල්ලීම් පරිදි ඔහුගේ ප්‍රියතම ගීතයි. එහෙනම් රැඳී සිටින්න ගීතයේ සුවඳ සමග අපි නැවත හමුයමු. Oh, oh, oh. අපේ රටේ සාම්ප්‍රදායික හා ආධ්‍යාත්මික වටිනාකම් පදනම් වූ විශේෂ දිනයක් විදිහට පොහොය දිනය අපි සමරනවා. ඉතින් පොහොය කියලා කියන්නේ බෞද්ධ ජනතාවට පමණක් නෙවෙයි, හැම කෙනෙක්ගේම සිත නිමාව, සංසුන්කම සහ යහපත් සිතිවිලි නැවත ජීවිතයට එක් කරන අවස්ථාවක්. ඉතින් ලංකාව තුල පොහොය දිනය සැමරීම කියලා කියන්නේ සිල් රැකීම, දානය දීම, භාවනා කිරීම, ඒ වගේම තමයි බුදුදහම පිළිබඳ සිත යොමු කිරීම වැනි උතුම් ආචාරයන් සමග බැඳුණු සම්ප්‍රදායක්. එය මං හිතන්නේ අපි බෞද්ධයන් වශයෙන් හොඳට දන්නවා. ඉතින් ඒ ආධ්‍යාත්මික හැඟීමත් සමග අද අපේ වැඩසටහන තුළින් ඔබට ලබා දීමට අප බලාපොරොත්තු වෙන්නේ වටිනා දහම් කරුණක්. අද අප සමග එක්වෙමින් දිනපතා ජීවිතයට අර්ථයක් එක් කරන, සිත නිමාව සහ යහපත් චින්තනය උදා කරන දහම් පණිවිඩයක් ඉදිරිපත් කරන්න අපි ආරාධනා කරා ගරු ස්වාමින් වහන්සේ නමකට. ඉතින් මේ දහම් පණිවිඩය රැගෙන එන්නේ ලංකාවේ තලවතුගොඩ ගණේලන්ද රජමහා විහාරයේ සෝමවංශ නායක ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්ස.
දහම් සිතුවිල්ල අප්‍රමාදෝ අමතු පදං, පමාදෝ මච්චුනෝ පදං, අප්‍රමත්තා නමී යන්ති, ඒ පමත්තා යතාමතා. නවසීලන්තේ ජීවත්වන බෞද්ධ පින්වත්තුනි, අද මැදින්පුර පසළොස්වක් පොහෝ දවස ලෝතර බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන මහරජතුමන්ගේ ආරාධනාවෙන් කිඹුල්වත් නුවරට වැඩමවීම සඳහා ගමන් ආරම්භ කරනු ලැබුවේ අදවන් පුර පසළොස්වක් පොහෝ දවසක. ලෝකවාසී සෑම බෞද්ධයෙක්ම අතිසේම වැදගත් කොට සලකන පොහෝ දිනයක් යටියට මැදින්පුර පසළොස්වක් පොහෝ දවස අපට හඳුන්වන්නට පුළුවන්කමක් තියෙනවා. බොහෝ දෙනා පොහෝ දවස තුළ ජීවිතය ගත කරන්නේ ආගමානුකූලව, තමන්ගේ මෙලව ජීවිතය සුවපත් කරගන්න, ආලෝකමත් කරගන්න, පරලෝ ජීවිතය සුවපත් කරගන්න, ආලෝකමත් කරගන්න අවශ්‍යයි කියන හැඟීම ඔවුන් තුළ පවතිනවා. එනිසා පොහෝ දවස්වල විහාරස්ථාන වලට එකතු වෙලා සීල භාවනා වැඩසටහන් වල නියැලෙමින් ආධ්‍යාත්මික ජීවිතයේ සංවර්ධනය කරා ගෙන යා යුතුයි කියන හැඟීමෙන් කටයුතු කරනු ලබනවා. එනිසා අද පොහෝ දවසේ බොහෝ දෙනෙක් තමන්ගේ විමුක්තිය සාධනය කරගන්නවා කියන හැඟීම ඇති කරගෙන ආගමික වතාවත් වල නියැලෙනවා. ඔබ මේ වෙලාවේ දහම් සිතුවිල්ලකට සවන් යොමු කරමින් බලාපොරොත්තු වන්නේ තමන්ගේ ජීවිතය සකස් කරගන්න. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාදෝ අමත පදං, පමාදෝ මච්චුනෝ පදං, අප්‍රමත්තා නමී යන්තේ, ඒ පමත්තා යතාමතා. පින්නතුනි, ලෝතර බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් පැහැදිලි කළේ කුමක්ද? අප්‍රමාදෝ අමත පදං, අප්‍රමාදී කියන වචනය අමෘත පදයක්, පමාදෝ මච්චුනෝ පදං, ප්‍රමාදී කියන වචනය මරුණු පදයක්, අප්‍රමත්තා නමී යන්තේ, අප්‍රමාදී කෙනෙක් මරුණත් නොමරුණා හා සමානයි, යේ පමත්තා යතාමතා. යම් කෙනෙක් පමා බවට පත් වෙනවද ඔහු හෝ ඇය ජීවත් තුනද මරුණා හා සමානයි. එයයි පින්නතුනි මේ ගාථාවේ අර්ථය බවට පත් වන්නේ. මේ ගාථාව තුළින් අපිට පැහැදිලි කරන්නේ අප්‍රමාදී භවයේ අගය, ප්‍රමාදී භවයේ තියෙන නොවැදගත්කම. අප්‍රමාදී කියන වචනේ සරල අර්ථය තමයි වැඩ කල් දමන්නේ නැහැ කියන එක. එය තවදුරටත් පැහැදිලි කරනවා නම් කුසල් කරන්නට බලාපොරොත්තු වෙන කෙනා කුසල් නොකොට ඒ කල් දානවා නම් ඒක ප්‍රමාදයක් ඇටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එබැවින් ඒ වෙලාවල් තුලදී කුසල් දහම් සිද්ධ කරන්නට වඩා කුසලය මතුවට කරනවා කියන හැඟීම ඇති කරගෙන කල් නොදමිය යුතු දෙයක්. ඒ නිසා ඒටයි අප්‍රමාදී කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපේ ජීවිත පිළිබඳව අපි හිතන්නට ඕන, අපි හැම දෙනාම පිනතුනි මැරෙනවා, එයයි ලෝක ස්වභාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප මිදං භික්කවේ මනුස්සාණං ආයු, මිනිසුන්ගේ ආයුෂ කෙටි, ගමනීයෝ සම්පරායෝ පරලෝ යනවා. මේ කාරණා හොඳින් තේරුම් අරගෙන අවබෝධ කරගෙන කෙනෙක් කළ යුත්තේ කුමක්ද කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනු ලැබුවා. උන්වහන්සේ දේශනා කළේ කත්තබ්බං කුසලං, කුසල් දහම් සිද්ධ කරන්න, චරිතබ්බං බ්‍රහ්මචරියං යහපත්ව ජීවත් වන්න. අන්න එතකොට ජීවිතයට වටිනාකමක් එකතු වෙනවා. ඒ වටිනාකම එකතු වෙනවා කියලා කියන්නේ අප්‍රමාදී බව කියන එක පුද්ගලයා තුළ ගොඩනගෙනවා කියන එක. අප්‍රමාදීව කටයුතු කරන කෙනා යහසළු බවින් යුක්තයි. ඒ යහසළු බව නිසාම නිරන්තරයෙන් පිනට ආසාවක් ඇති කරගෙන, කුසලයට ආසාවක් ඇති කරගෙන කුසල් දහම් සිද්ධ කරනවා. ඒ කුසල් වලින් සිත පුරවගෙන ජීවිතය ආලෝකමත් කරගන්නවා. සාංසාරික දුක් අවසන් කරන්නට මඟ ගොඩනගනවා. හැම දිනාගේම මූලික ඉලක්කය බවට පත්වන්නේ චතුරාර්ය සත්‍ය දහම අවබෝධ කර ගැනීම. ඒ වෙනුවෙන් තමයි ඒ අප්‍රමාදී බව කියන උතුම් ගුණාංගය තමන්ගේ හදවත් තුළ ගොඩනගා ගැනීම සිද්ධ කරන්නේ. එනිසා පොහෝ දවසේ හැම දිනාම මේ සිතුවිල්ල දහම් සිතුවිල්ලක් හැටියට හිතට ගන්න, හිතට අරගෙන ඒ සිතුවිල්ලෙන් ජීවත් වෙන්න, නිතර කුසල් වර්ධනය කරමින් යහපත්ව සිල්වත්ව ගුණගරුකව ජීවත් වන්න.
සඳරන්තතියෙන් සුදු සීත ගඟුල් ගලනා, අද සෝකත මුල් නිවනා. අන්න බලන් සඳරන්තතියෙන් සුදු සීත ගඟුල් ගලනා, අද සෝකත මුල් නිවනා. පල්ලව කුකිල කුරුදද සංගීතයේ වැටනි, චන්දන පල්ලව කුකිල කුරුදද සංගීතයේ වැටනි. සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ, සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ, ආදර අනදේවිනි කන්
පිනනා, අත්පා සූරින් තුරු පිම්බර යන් පද වන්දාසිනි සිතිනි. See you.
කියලා ඔයාගෙන් ඇහුවොත් බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි කාලය කියන එක. ලෝකේ ජීවත් වෙන අපි හැමෝටම විශ්වයේ විසින් පැය 24කින් යුතු කාලයක් දවසක් විදිහට ලබා දීලා තියෙනවා. දුප්පත් පොහොසත් ඒ වගේම වැඩිහිටි තරුණ ඕනම කෙනෙකුට කිසිම වෙනසක් නැතුව ලැබෙන මේ දවස ඔයා කොහොමද ප්‍රයෝජනට ගන්නෙ? අන්න ඒ කාරණය මත තමයි ඔයාගේ ඉලක්ක සපුරා ගැනීම, ඔබගේ සාර්ථකත්වය ඇති කර ගැනීම කියන මේ සියලු දේ රඳා පවතින්නේ.
ඔව් කමිල, බොහෝ දෙනෙක් මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි කොහොමද ටයිම් මැනේජ් කරන්නේ කියන එක. කාලය කළමනාකරණය කිරීම කියන්නේ කාලය පාලනය කිරීම නෙමෙයි. කාලය පාලනය කිරීම කිසිම කෙනෙක්ට කරන්න බැරි දෙයක්. අපිට පුළුවන් වෙන්නේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියන එක තමයි මම නම් හිතන්නේ. සමහර වෙලාවට බොහෝ දෙනෙක් වැඩ ගොඩාක් එකට කරන්න යනවා. එකම වැඩේ සම්පූර්ණ කරන ලොකු වෙලාවක් ගන්නවා. නැතිනම් මේ කාලය කළමනා කරන්න බැරුව ගිහින් මානසික පීඩනයට ලක් වෙනවා. මම එහෙම දැකලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව අදත් අපිත් එක්ක කතා බහ කරන්න සූදානම් වෙන්නේ මානව සම්පත් කළමනා කරන උපදේශක අමින්ද සුගත සිල්වා.
සුබ දවසක් කියලා ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. නිරෝෂි අවස්ථාවට ගොඩක් ස්තුතියි. හඳුන්වා දීමටත් ස්තුතියි. අද දවසේ අපි ලොකු වැඩක් කරන්න හදන්නේ. නිරෝෂි කියපු විදිහටම යම්කිසි සංකල්පයක් අපි අද කතා කරන්න හදනවා. මේක කොහොමද විෂුවලයිස් කරගන්නේ අපේ ශ්‍රාවක පිරිස? මේක ටීවී කේ වැඩසටහනක් නෙමෙයිනේ, රේඩියෝ කේ යන වැඩසටහනක්. ඉතින් අපි උත්සාහ කරනවා මේ කියන කන්සෙප්ට් එක ඔබට ලයිව් මනසට හිතට දැනෙන විදිහට චිත්‍රයක් ඇඳගන්න පුළුවන් ආකාරයට කරන්නට. හොඳයි, අද දවසේ මාතෘකාව තමයි කාල කළමනාකරණය ගැන තියෙන නීති ටිකක්. The 8-8-8 rule, a balanced approach to time management කියලා කියන්නේ. ඔබ දැනටමත් දන්නවා ඇති ලෝකයේ ඉන්න විවිධ විද්වතුන් මේ පැය 24 කාලය කොටස් තුනකට කඩලා තියෙනවා. 8-8-8 කියන රීතිය. එතකොට මේ ජීවිතයේ සමතුලිතතාවයේ ගන්න, ඒ කියන්නේ බැලන්ස් ලයිෆ් එකක් හදාගන්න, ප්‍රොඩක්ටිවිටි එක වැඩ කරගන්න, වැඩි කරගන්න, ඒ කියන්නේ ඵලදායිතාව වැඩි කරගන්න, හොඳ ජීවන තත්ත්වයක් යහපැවැත්මක් උපරිමයෙන් අරගන්න, එතකොට ඔබ වැඩ කරන හැම වෙලාවෙම ඒකේ ඵලදායිතාව ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගෙන වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් ලබා ගැනීම. ඊළඟට විශේෂම කාරණේ තමයි විවේකය කියන එක. හොඳ විවේකයක් කොහොමද ගන්නෙ? ඒ වගේම මේ පෞද්ගලික ක්‍රියාකාරිකම් කොහොමද අපි කරගන්නේ කියන කාරණේ ගැන තමයි අද දවසේ අපි මේ පැය 24 තුනට බෙදලා 8-8-8 කියන එක ගැන කතා කරන්නේ. නිරෝෂි, අද ඇත්තටම මේ වේගවත්ම ලෝකේ රැකියාව, පෞද්ගලික ජීවිතය සහ මේ ස්වයං රැකවරණය කියන එක කියන කාරණා තුනම සම්බර කරගන්න එක හරි වැදගත්. ඉතින් ඒ නිසා තමයි මේ 8-8-8 නීතිය කියන එක තෘප්තිමත් ජීවිතයක් ලබා ගැනීම සඳහා වැදගත් කියලා කියන්නේ. ඉතින් මේ සරල ඒ වුණාට මේ ඵලදායි කළමනාකරණේ උපාය මාර්ගික දේවල් ටික දවසේ කොටස් තුනකට බෙදුවා කියලා අපි මුලින් කිව්වා. අපි දැන් ඒක කතා කරලා බලමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. පළවෙනි පැය 8. අතර අපි තුනකට බෙදුවා කිව්වා. පළවෙනි පැය 8. එකකින් කියනවා, මේක ඉංග්‍රීසියෙන් කියනවා 8 hours of hard and honest work කියලා. ඒතර මේ පැය 8 හරියටම අපි අවංකව ගොඩක් කැප වෙලා වැඩ කරන්න ඕනේ කියන එකයි කියන්නේ. එතකොට මේක ලංකාවේ කට්ටියට කියනවට ටිකක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි නව ශ්‍රීලන්තයේ වගේ දියුණු රටකට මං හිතන්නේ මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි. එතන මේ පළමු කොටසෙදි කියන්නේ ඔබේ වෘත්තීය ජීවිතය කියන්නේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක සඳහා කැප කරන්න කියලා කියන්නේ මේ පළවෙනි පැය 8. හැබැයි මේ පළවෙනි පැය 8 කියන්නේ ඔබට සාම්ප්‍රදායික විදියට උදේ 9 ඉඳලා 5 වෙන්න පුළුවන්, නැත්නම් 8 ඉඳලා 4 වෙන්න පුළුවන්. රැකියාවක් කරනවා නම්, නැත්නම් ව්‍යාපාරයක් කරනවා නම්, නැත්නම් ඔබ ස්වයං රැකියාවක් කරනවා නම්, නැත්තං නිවසක කළමනාකරණය කරනවා නම්, මේ පැය 8 පළදායි වැඩක් සඳහා උපයෝගී කරගන්න කියලා කියන්නේ. එතකොට මේකේ තියෙනවා චූටි ස්ටෙප්ස් ටිකක්. පළවෙනි ස්ටෙප් එක තමයි ප්‍රමුඛතා ලයිස්තුවක්, ප්‍රයොරිටි ලිස්ට් එකක් හදන්න කියලා කියනවා නිරෝෂි. එතකොට මේකෙදි කරන්න ඕනේ වඩාත්ම තීරණාත්මක කාර්යයන් ටික ලයිස්තුගත කරලා ඒ ටික දවස ආරම්භ කරන්න කියලයි කියන්නේ. ඊට පස්සේ අපිට ඕන නම් මේක ඩිජිටලයිස් කරලා සිස්ටම් එකකට දාලා ටයිම් ෆ්‍රේම් එකකට දාලා ඉවරලා අපිට මේක රිවියු කරන්න, බලන්න, නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් අපි කිව්වා මේ පැය 8 හරියට වැඩ කරන්න කියලා. නොතනදී අවධානය වෙන කොහිටවත් යන්නේ නැතුව මේ වෙලාවේ සමාජ මාධ්‍ය, අනවශ්‍ය රැස්වීම්, ഘോഷාකාරී පරිසරයක ඔය වගේ දේවල් ගැන කන්සන්ට්‍රේට් කරන්න නැතුව, අවධානය යොදවන්නේ නැතුව ફોકસ කරගෙන හරියට වැඩ කරන්නලු. මේක තමයි දෙවෙනි කතාව. ඊළඟට කියනවා මේ ජපනීස් සිස්ටම් එකක් තියෙනවා බහලැති, සමහර වෙලාවට විනාඩි 45ක් නැත්තම් විනාඩි 55ක් වැඩ කරලා විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න කියලා කියනවා. එතකොට මේ විවේකය හරි වටිනවා. දැන් කොවිඩ් එකට ඉස්සෙල්ලා අපි විනාඩි කිව්වේ ඇවිල්ලා 55 කියන එක තිබුණා, 45ක් තිබුණා. හැබැයි කොවිඩ් එකේදී තිබුණා 20-20-20 රූල් එක කියලා එකක්. ඒ කියන්නේ ඔබ එක දිගට තත්පර 20ක් වැඩ කරනකොට වැඩ කරලා ඉවර වෙලා අපි තුම කම්පියුටර් එකක වැඩ කරනවා, එකම අරමුණක් ඔස්සේ එකම ફોકસ කරගෙන වැඩ කරනකොට ඔබ S2 පොඩ්ඩක් ඇහැට අරගෙන අඩි 20ක් නැත්තම් මීටර 20ක් ඈතින් තියෙන මොකක් හරි වස්තුවක් දිහා තත්පර 20ක් බලාගෙන ඉන්නලු. ඒ කියන්නේ ඔබ විනාඩි 20ක් එක දිගට වැඩ කරලා එකපාරට ඔබ තත්පර 20ක් ඔබට මීටර් 20ක් හෝ අඩි 20ක් දුරින් තියෙන මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් දිහා, මොකක් හරි ද්‍රව්‍යයක් හරි නැත්නම් අවට ලෝකයේ දිහා බලාගෙන ඉන්නලු. එතකොට තමයි මේ නැත්නම් වෙනවා කියලා කියන්නේ ඔබගේ මනස ફોકસ කරලා තියෙන මැෂින් එක හැදිලා තියෙන විදිහට මේ විනාඩි 20ක්ම එක දිගට ළඟ තියෙන දෙකක්, ෂෝට් ඩිස්ටන්ස් එක තමයි පාවිච්චි වෙන්නේ. හැබැයි මනසට අමතක වෙනවා සමහර වෙලාවට ලොง ඩිස්ටන්ස් දුර බලන්න. ඒ නිසා තමයි මේ සිස්ටම් එක කොවිඩ් එකෙන් පස්සේ ආවේ. සෝ තත්පර 20ක් කොහේරි තැනක බලන්න අඩි 20ක් දුරින් කියන කතාව. එතකොට මේ ඒ තුලින් අපිට අපගේ ප්‍රොඩක්ටිවිටි එක, ඵලදායීතාව ඉහළ නංවා ගන්න පුළුවන් කියන කතාවක් කියනවා. ඊළඟ දෙවෙනි කතාව තමයි නිරෝෂි, දැන් අපි මුලින්ම කිව්වා පළවෙනි පැය 8ේදී honest and hard work කියලා කිව්වා පැය 8. දැන් දෙවෙනි එකේදී කියනවා මේ පැය 8ක සුවදායි නිින්දක් ගන්න කියලා කියනවා. හරි, මේකට peaceful sleep කියලායි කියන්නේ. 8 hours of rest or peaceful sleep කියලා තමයි කියන්නේ. එතකොට දැන් ගොඩක් වෙලාවට ලංකාවේ දිනම් අපි අපේ ස්ලීප් එක නිින්ද peaceful නෑ, distractions වැඩි. නමුත් අපි නව ශ්‍රීලන්තයේ ආදරණීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට කතා කරන්නේ ඒ රටේ අපි ගොඩක් දුරට අපි මේක මැනේජ් කරලා නිසා මේ කතාව ලීසි. එතකොට විවේකය හා පුනර්ජීවනය කියන මේ කොටස සඳහා සහ හොඳ සෞඛ්‍ය ලබා ගැනීම සඳහා මේ හොඳ නිින්ද ඕනිලු අපිට. එතකොට මේකෙදි හොඳ නිින්දක් කියන්නේ ගුණාත්මක නිින්දක්, quality sleep එකක්. දැන් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ආදරණීය මිත්‍රවරුනි මේ පැය 8ම නිදිය ගන්න කියලා. අපිට ඕනනම් ඔක තුනට කඩා ගන්න පුළුවන්. පැය 6ක් නිදිය ගත්තොත් ඇති කියලානේ කියන්නේ හොඳටම. සාමාන්‍යයෙන් හොඳටම පැය 6ක් හොඳට නිදා ගත්තොත් ඇති කියලා තමයි සාමාන්‍යයෙන් අපි අහලා තියෙන කතාවේ කියන්නේ. එතකොට පැය 6 හයක් හොඳ නිින්දක් ගන්නකොට නිින්දට ඉස්සෙල්ලා පැයක් ගන්න පුළුවන් රෙස්ට් එක. නිින්දට පස්සේ තව පැයක් අරගන්නත් පුළුවන්. දැන් මේක කොහොමද කරන්න කියලා කියන්නේ දිනචර්යාවක් ටයිම් ප්ලෑන් එකක් හදා ගන්න කියලා කියනවා. ස්ථාවර නිින්දකට යන්න කියලා කියනවා. නිින්දට යන්න ඉස්සෙල්ලා දවස ගැන පොඩි රිෆ්‍රෙෂ් කරගෙන මොනවද කරේ කියලා ප්ලෑන් එකක් හදා ගන්නලු. ඊට පස්සේ සුවපහසු පරිසරයක් නිදා ගන්න ඕන කරන පරිසරයක් කාමරේ හදා ගන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා මේ වයින් ඩවුන් කියලා කියනවා. ඊට පස්සේ ඔබට විවේක ගැනීමට උපකාර වෙන නිින්දට යන දිනචර්යාවක් වර්ධනය කරගන්න. පොතක් බලන්න, භාවනා කරන්න, උණුසුම් ස්නානයක් කිරීම, ඒ කියන්නේ නිින්දට ඕන කරන සංඥාවල් ටික ගන්න ඒ දේ කරන්නලු. ඊට අමතරව මේ ඩිජිටල් තිරයෙන් ඈත් වෙන්නලු. දැන් මෙතන කියනවා නිින්දට ආමු වශයෙන් පැයකට පෙර ඩිජිටල් තිරයෙන් ඈත් වෙන්නලු. දැන් දුරකථන, ටැබ්ලට්, පරිගණක මගින් නිකුත් කරන මේ නිල් ආලෝකය ඔබේ නිින්දට වක්‍රාකාරයෙන් බාධා කරනවා කියලාලු කියන්නේ. එතකොට අපි දැන් දෙවෙනි පැයට ගැනත් කතා කරා. තුන්වෙනි පැයට තමයි හරිම සංකීර්ණම පැයට. මේක තියෙනවා මේ අන්තිම පැයට කියනවා 8 hours of personal activities, self activities කියලා කියනවා. මේ කොටසේ කරන්නේ ඔබේ ජීවිතය පොහොසත් කරනවලු. ඔබ පොහොසත් කරන කාලයක් විදියට තමයිලු කියන්නේ. එතකොට මේකෙදි ඔබගේ පවුල, විනෝදාංශ, ව්‍යායාම්, ඉගෙන ගන්න එක, විවේකය කියන කාරණයන් සඳහා කාලය විඩංගු කරන්නලු. දැන් මේකේ තියෙනවා අපි කාරණා තුනක් මේක කතා කරනවා. F3, S3, H3 කියලා මේ අන්තිම පැය අට අපි වෙන් කරනවා. මේකේ පළවෙනි පැය පළවෙනි කොටසට අපි කියනවා F3. ඒකට කියනවා family, friends and faith කියලා. ඒ කියන්නේ ඔබගේ අර පැය අටක් නිදිය ගත්තා, පැය අටක් ඔබ වැඩට ගියා, තව පැය අටක් ඔබට තියෙනවා නේද? අන්න දැන් තමයි ඔගොල්ලන්ට තේරෙන්නේ ඇති දීහාම්ඳුනේ අපිට තව පැය අටක් විතර තියෙනවා කියලා නිරෝෂ. හරි. ඔන්න එතකොට මේ පැය අට තුලදී ඔබගේ පවුලේ කට්ටියත් එක්ක සමීපව ඇසුරු කරන්න, ඔබගේ යාළුවොත් එක්ක ඇසුරු කරන්න, පන්සලකට පල්ලියකට ගිහිල්ලා ඒ වගේ දේවල් බණක් භාවනාවක් කරන්න කියන කතාවේ තමයි එතන කියන්නේ. ඊළඟට S3 කියලා කියනවා මේ soul service and smile. service කියලා මෙතන කියන්නේ ඇවිල්ලා පොඩ්ඩක් අපේ ඇඟ සර්විස් කරගන්න කියලා කියන්නේ. එතනදීත් අපිට චුටි භාවනාවක් වගේ කරගන්න පුළුවන්. හොඳට හිනා වෙන්න කියලා කණ්ණාඩිය දිහා බලාගෙන ලස්සන හිනාවක් දෙන්න, ගෙදර කට්ටියත් එක්ක ලස්සන හිනාවක් දෙන්න. ඒක හරි වැදගත්. මොකද අර සින්දුවක් තියෙනවා නේද, හිනා වෙන්න හිනා වෙන්න එතකොට තර වෙන්නේ කියලා නේද නිරෝෂි? ලස්සන සින්දුවක් තියෙනවා නේද? ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ තර වෙනවා, ඒ කියන්නේ මහත් වෙනවා කියලා. හැබැයි හිනා වෙනකොට අපේ ලස්සනට අපේ ෆීලිංස් හොඳට එළියට එනවා කියන කතාව තමයි එතනදි කියලා තියෙන්නේ. එතකොට තුන්වෙනි කාරණය තමයි H3 කියන එක. එතකොට අපි මේක කොටස් තුනකට බෙදුවා, F3, S3, H3 කියලා. එතන මේ අන්තිමේකෙදි කියනවා health, hygiene, hobby කියලා. එතකොට අපිට ශරීරයට ඕන කරන දේවල් ටිකක් අර healthy දේවල් ටිකක්, ඒ කියන්නේ චුට්ටක් එළියට ගිහිල්ලා ව්‍යායාම කරන්න, මේ හිරු එළියට අවතීර්ණ වෙන්න, හුලං ටිකක් අරගන්න, gedara nan ඔබ ඉන්නේ චුට්ටක් එළියට ගිහිල්ලා ඒ සිහිල් සුලං රැල්ලක් ඔබ අරගන්න. අර සින්දුවක් තියෙනවානේ සිහිල් සුලං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ කියලා. ඉතින් මන් දන්නේ කාගේද සුවඳ මුසුවෙන්නේ කියලා. ඒ සිහිල් සුලං රැල්ල අරගන්න. ඊළඟට හයිජින් කියන්නේ එතකොට අපි පිරිසිදු හොඳ කෑම බීම ඒ දේවල් ටික ගන්න කියලා. අනිත් එක හොබී එක. මෙතන තමයි අර ඔබට පුළුවන් කිලෝමීටර් දෙකක් තුනක් හතරක් දුවන්න කියන දේවල්, ශරීරට ඕන කරන සුවතාවයේ ගෙන දේවල් ටිකක් කරන්න පුළුවන්. එතකොට අපි අවසාන එකේදී අපි කතා කරා, මේක මම පොඩි සමරියයක් විදියට මම කියන්නම්. එතකොට අවසාන විනාඩි පැය අටේදී අපිට පුළුවන් ආදරණීයන් සමග ගුණාත්මක කාලයක් ගත කරන්න, ඔබේ පවුලේ අය මිතුරන් සමග අර්ථවත්ව ගත කරන්න, ක්වොලිටි ටයිම් එකක් කතා කරන්න. එතකොට ඔබේ රිලේෂන්ෂිප් එක, සම්බන්ධතා ශක්තිමත් වෙනවා. ඊළඟට අපිට හොඳ විනෝදාංශ ටිකක් කරන්න පුළුවන්. අපිට සන්තෝෂය ගෙන දෙන්න, තෘප්තිය ගෙන දෙන්න, රුචිකත්වය ගෙන දෙන්න, කාලය කැප කරන්න, චිත්‍ර අඳින්න, ගායනා කරන්න, ක්‍රිකට් ගහන්න, දැන් නවසීලන්තේ නම් රග සෙල්ලම් කරන්නත් පුළුවන්. තනි තනියම කණ්ඩායමක් විදියට පවුලත් එක්ක කරන්න. ඊට පස්සේ ව්‍යායාම කිරීම සහ සෞඛ්‍ය හොඳ පුරුදු ටිකක්, ඒ සඳහා ඔබ කාලය අනිවාර්යයෙන්ම වැය කරන්න ඕනේ. ඊළඟට මේ සෙල්ෆ් ස්ටඩීස් මතක තියාගන්න. ඔබට පුළුවන් නම් මේ පැය 24න් එක පැයක්. මම මේ කතා කරන්නේ අධ්‍යාපනයේ හදාරන දරුවන්ටවත්, ඒ කියන්නේ පශ්චාත් උපාධි MBA එකක් PhD කරන කට්ටියට නෙමෙයි. අපි හිතන්නේ දැන් අපි ඉගෙනගෙන ඉවරයි, නැත්නම් ඉගෙන ගන්න ඕනේ නැහැ කියන කට්ටියට. එතකොට මතක තියාගන්න, එක දවසක් එක පැය 24න් එක පැයක් ඔබගේ නව කුසලතා දියුණු කර ගැනීම සඳහා ඉන්වෙස්ට් කරන්න. ඒකට ඔගලොන්ට ඔන්ලයින් පාඨමාලාවකට ගිහිල්ලා පොතක් පතක් බලන්න කියන කාරණේ තමයි කරන්නේ. එහෙනම් අපි ඉවර කරනවාද දවසේ? එතකොට 8:00 ඉරීතිය සමග ඔබේ පැය 24 හරියට කළමනාකරණය කරලා බැලන්ස් කරගත්තොත් සරල නමුත් බලවත් ක්‍රමයක් ඔබගේ පුද්ගලික ජීවිතය ධනාත්මකව ඉදිරියට කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා අද මේ අවස්ථාව ලැබීම ගැන ස්තුතියි. ලංකාවෙන් ඉඳලා අපේ ආදරණීය ලාංකික, ඒ වගේම නවසීලන්තයේ ඉන්න සියලුම දෙනාට ජයග්‍රහණය, සතුට, සොම්නස ප්‍රාර්ථනා කරනවා. අපි සත්‍යමත්ව සිහියෙන් අපේ ජීවිතේ දිනමු. ඔබ සැමට ජය, සතුට, වාසනාව වේවා. සුබ දවසක්.
ඉතින් අද දිනට සමුගන්න වෙලාව ඇවිල්ලා. අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
ලබන සතියේ සුන්දර පදාදා දිනේ අපි එනවා ඔබේ ආලින්දයට. එනම් ගිහිල්ලා ඉන්න ඔබ සැමට සුවදායක රාත්‍රියක්.
Planet FM is a member of Karma, the Community Access Media Alliance. Find out more at cama.nz. The website has loads of information, and thanks to our friends at Meta Digital, it looks great too.
Each week, around 3,000 units of blood are required to cover the needs of hospitals throughout New Zealand. Every drop counts. If you're over 16 and weigh more than 50 kilos, you can probably give blood. Go to nzblood.co.nz or call 0800-GIVE-BLOOD to book an appointment. You could save a life on your lunch break.
ਸਸਕਾ ਦੋਸਤੋ, ਮੈਂ ਤੁਹਾਡਾ ਆਪਣਾ ਅਮਰੀਕ ਨੱਚਦਾ ਪੰਜਾਬ ਪ੍ਰੋਗਰਾਮ ਲੈ ਕੇ ਹਾਜ਼ਰ ਹੋ ਗਿਆ। ਇਹ ਪ੍ਰੋਗਰਾਮ ਹਰੇਕ ਮੰਗਲਵਾਰ ਨੂੰ 3:15 ਤੋਂ ਲੈ ਕੇ 4:45 ਤੱਕ ਹੋਵੇਗਾ, ਹਰੇਕ ਮੰਗਲਵਾਰ ਹੋਵੇਗਾ। ਤੇ ਸੁਣਦੇ ਰਹਿਣਾ ਮਿੱਤਰੋ, ਸਟੂਡੀਓ ਦਾ ਫੋਨ ਨੰਬਰ 815-8100, ਬਹੁਤ ਮਿਹਰਬਾਨੀ। ਨੱਚਦਾ ਪੰਜਾਬ 104.6 ਪਲੈਨਟ FM ਤੇ www.planetaudio.org.nz/nachdapanjab.
அன்பு தமிழ் உறவுகளே, அன்பர் இயேசுவின் இனிய நாமத்தில் நிறைவான வாழ்த்துக்களுடன் அன்பின் குரல் நிகழ்ச்சியை அறிமுகப்படுத்துவதில் மிகுந்த மகிழ்ச்சி. அன்பின் குரல் ஒவ்வொரு வெள்ளிக்கிழமை காலை 8:10 ஒலிக்கிறது, கேட்டு மகிழுங்கள். அன்பின் குரல் உங்களின் நிகழ்ச்சி, உங்களுக்கான நிகழ்ச்சி. கேளுங்கள், பயன்பெறுங்கள், உங்கள் அன்பர்கள் நண்பர்களுக்கும் அறிமுகப்படுத்துங்கள். அன்பின் குரல் உங்கள் இல்லத்திலும் உள்ளத்திலும் என்றும் ஒலிக்கும். அன்பின் குரல்.
Listen for an hour of Janmabhoomi in Sinhalese at the same time next week. And if you'd like to listen to other Sinhalese programs on Planet FM, go to our website, planetaudio.org.nz, and click language Sinhalese. Bridge fans, get ready. The Bridge Zone is produced at Free FM in Hamilton and is a program by and for bridge lovers. And it's on air in a few minutes.
In Auckland, just about everywhere, you can see the water and it has a lovely calming and invigorating effect.
Next to the ocean, wide open sea,